පාර්ලිමේන්තුව ඒ අනුව පාර්ලිමේන්තුව ඊයේ කල්තබන ලද විවාදය ආරම්භ කිරීමට යෝජනා කරනවා ගරු කතානායකතුමනි. ඊයේ අනුව පාර්ලිමේන්තුව හෙට දිනේ පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් වෙනවා.
පරික්කාරමන්තිතුමා කතා කරන්න.
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම මාස එකහමාරට කලින් මේ රටේ තරුණ ප්‍රජාවත් මේ රටේ ජනතාවත් විශේෂයෙන්ම ජීවන අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලලා අරගලයක් ආරම්භ කරා. එතකොට මේ අරගලය විවිධ පැතිකඩ වලට ගිහිල්ලා තමයි අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වුණේ. එතකොට සමාජයේ සහ දේශපාලනයේ විවිධ කතාවන් තිබ්බා. මේ සර්වපාක්ෂික ආණ්ඩු හදන්න, ඒ වගේම සියලු පක්ෂවල සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න කියලා. නමුත් අපි බැලුවා විශේෂයෙන්ම අගමැතිතුමා පත් වුණ අලුත් අගමැතිතුමා පත් වුණයින් පස්සේ නියෝජ්‍ය කතානායකවරයා පත් කිරීමේදීවත් එකඟතාවයකට මේ පක්ෂවලට එන්න පුළුවන්ද කියලා. අපිට පැහැදිලිවම තේරුණා පොට්ටුවත් අග්‍රාමාත්‍යතුමාව බාරගෙන නැහැ, පිළිගන්නේ නැහැ. එතුමගේ යෝජනාව මේ එකඟ වෙලා නැහැ. ඉතින් ඒ නිසා දැන් අත්ත වශයෙන්ම අපි කියන්න ඕන දැන් මේ අර්බුදවලදී අපි දැක්කා අග්‍රාමාත්‍යතුමා ජාතිය අමතලා මේ විවිධ ප්‍රකාශ කරා මේ රටේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් දෙන తాවකාලික විසඳුම් දෙන ආකාරය. ඒ නිසා අපි විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින කැමැති දැන් අපට කන්න නැති වුණාම, ගෑස් නැති වුණාම, තෙල් නැති වුණාම තියෙන දේපලක් විකුණලා අපි මේ බඩු ගන්නවද? එහෙම නැත්නම් ඔබතුමාලා කෙටි කාලීන, මැදි කාලීන, දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? තව කොච්චර කාලයක් රට සාමාන්‍යකරණය කිරීම සඳහා මේ ගත වෙනවද? එතකොට ඒවට ආයෝජන ගේන්නේ මොන ආකාරයටද? ඒ වගේම විපක්ෂ නායකතුමත් ඊයේ කියපු ආකාරයට විදේශගත ශ්‍රමිකයින්ගෙන් මීට පෙර ආපු මාසෙකට ආපු ඩොලර් මිලියන 600කට වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? සංචාරක කර්මාන්තය දිනු කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? ආයෝජක ගෙන එන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන එක මුලින්ම පැහැදිලි කළ යුතුයි කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට ජනතාව ගැන සංවේදී විපක්ෂයක් හැටියට ඒ නිශ්චිත වැඩපිළිවෙලවල් නිසියාකාරව මේ පාර්ලිමේන්තුව හරහා මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරලා ඒ කොමිටු හරහා එතුමා ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ සඳහා සහයෝගය සහ දායකත්වය ලබා දීලා මේ ජනතාව මේ ප්‍රශ්නේ මුදව ගන්නත් ආයෙත් මෙවැනි ගැටලුවක් ඇති නොවෙන්නත් වැඩ කටයුතු කරන්න ලෑස්ති. නමුත් අපි පැහැදිලිව කියන්න ඕන විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතනට පැමිණලා ඉන්න වෙලාවේ එතුමා අග්‍රාමාත්‍ය ධූරයෙන් නික්ම ගියයින් පස්සේ ජනාධිපතිතුමා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට දුරකථනයෙන් කතා කරලා අගමැතිකව බාර ගන්න කිව්වා. නමුත් එහෙම අඬ ගහපු පල්ලියට අගමැති ධූර බාර ගන්න බෑ. මොකද හේතුව ආර්ථික ප්‍රශ්නය වගේම ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ තියෙනවා. මොකද්ද මූලික එක? අගමැතිතුමාට කලින් අයින් වෙන්නේ කොහේ ජනාධිපතිද? එතකොට මේ ජනාධිපති අයින් වෙන්නේ නැතුව අන්න ගහපු ගමන් ගිහිල්ලා මේ අගමැති ධූරය අරගෙන ඇමති මණ්ඩලයක් පත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදියට එකඟ වෙන්න බෑ. ඒ නිසා තමයි අපි කොන්දේසි දාලා ජනාධිපතිතුමාට එකපාරට අයින් වෙන්න බැරි නම් යම් කාලයක් අරගෙන ඒ කාලයට එකඟ වෙලා ඒ කාලය තුල කළ යුතු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්න එකඟ වුණොත් අපි බාර ගන්න ලෑස්ති ගොවා. නමුත් කථානායකතුමනි, ඒ ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුමම බොරුවක් කියන එක අපිට ඔප්පු වුණා. මොකද හේතුව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයාට යවන ලියුම අපි හදලා මම පෞද්ගලිකව ගෙනිච්චා ජනාධිපති මන්දිරයට. යනකොට හිටපු අපිට ආරංචි වුණා අගමැතිතුමා ඒ වෙලට දිවුරුම් දීලා නැහැ, හිටපු කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා තියෙනකොට. ඒ නිසා අපිට පේනවා දැන් රාජපක්ෂවරුන්ගේ රැකවලක් වෙන්න යනවද අගමැතිතුමා, එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ රැකවලක් වෙන්න යනවද කියන පිළිබඳව අපිට ප්‍රශ්නාන්තයක් තියෙනවා. ඒ නිසා අපි නිශ්චිතව බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අයින් වෙන්න එකඟ වුණාද? ඒ එකඟතාවයේ මතද අගමැති ධූරය ගත්තේ? එහෙම නැත්නම් 19 වෙනි සංශෝධනය කවදද ගේන්නේ? දැනටමත් විපක්ෂය විසින් ගෙනල්ලා ගැසට් කරලා තියෙන 21 වෙනි සංශෝධනය කවදද ගේන්නේ? මේ කාරණාවට උත්තර දෙන්න ඕන. අත්ත වශයෙන්ම අපිට ගෑස් ටික හොයාගත්තත්, තෙල් ටික හොයාගත්තත්, ආර්ථික යම් සමබරතාවයකට ගෙනාවත් තරුණ ප්‍රජාව විශේෂයෙන්ම අවුරුදු 18 23 24 තරුණ ප්‍රජාව ඉල්ලන්නේ මේ දේශපාලනයේ තියෙන මජර සංස්කෘතිය අයින් කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ ඉල්ලන්නේ. ඒ නිසා ඒ වාගමැතිතුමා ගේනවනම් ඒ සඳහා අපි සහයෝගය ලබා දෙන්න පැහැදිලිවම එකඟයි කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන. ඕන. ඒ නිසා අනිත් එක තමයි දැන් සමහර අය මතවාදයන් හදනවා අලුත් අගමැතිවරයෙක් ආපු ගමන් ජාත්‍යන්තර සබඳතා තියෙන නිසා මේ ඔක්කොම පිටරටවල වලින් පැන පැන සල්ලි දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. මංගල සමරවීර ඇමතිතුමා පැහැදිලුවම ඇමරිකා එක්සත් ජනපදයේ සැමන්ටා පවර් මැතිනියගෙන් කතා කරලා මේ කොවිඩ් වැක්සින් ඉල්ලන්න පුළුවන්ද කියලා මාධ්‍යවේදිය ප්‍රශ්න කරපු වෙලාවතුමා කිව්වා ඒක තමයි ඇත්ත. එතුමා කිව්වා විවිධ රටවල් වල විවිධ යාළුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ රටවල් වල ප්‍රතිපත්ති මේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැතිතුමාවත් වෙන කවුරු හරි අගමැතිතුමා කියලා ඒ රටවල් වල ප්‍රතිපත්ති නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ රටවල් වල ඒ ජාත්‍යන්තර සංවිධාන වලින් යම් යම් ආධාර විවිධ රටවල් වල තියෙන මූලික තත්ත්වයන් එක්ක දෙනවා. ඒව පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්. ඒ නිසා ඒක එහෙම ඉර්ධි බලයෙන් එනල්ලා මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න දෙන්නේ. අපි පැහැදිලිවම දැන් මේක ඇතුළේ දේශපාලන ගේම් ගහන්න අපි සූදානම් නැහැ. තනතුරු වර ප්‍රසාද තාන්න මාන්න වලට මුවා වෙන සූදානම් නැහැ. මේ පත්වලා තියෙන අගමැතිතුමා මේ වැඩපිළිවෙල වල ක්‍රියාත්මක කරනවා නම් ඒක මේ සභාවට දැනුම් දෙන්න ඕන. ඒ සභාවට දැනුම් දුන්න නම් ඒවට ක්‍රියා කරන්න අපි ලෑස්ති කියන එක පැහැදිලිව කියන ඕන. ඒ නිසා තමයි වගකිව යුතු විපක්ෂය විදියට දැන් අපි පෞගිය අපේ ආණ්ඩුව තියෙන කාලේ රුපියල් 2කින් තෙල් මිල වැඩි කරාම අපේ හිටපු අගමැතිතුමා ඇතුළු කණ්ඩායම ආවේ බයිසිකලෙන් ආවේ. දැන් බයිසිකලේ නෙමෙයි අපිට මේ දියවන්නා පීනල තමයි එන්න වෙලා තියෙන්නේ. නමුත් එහෙම වෙලාකවත් විපක්ෂ නායකතුමා අයියේ පැහැදිලිවම කිව්වා අපට ඉක්මනට රටට ඩොලර් ගේන්න පුළුවන් ශ්‍රමිකයින්ගේ මුදල් බැංකු මද්දතිය හරහා එවුවනම් යම් ප්‍රමාණයක ආරම්භයක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමැති අගමැතිතුමාගේ ඉලක්කය විය යුත්තේ අගමැතිතුමාගේ ඉලක්කය විය යුත්තේ රට ගොඩ දැමීම විනා සමග ජන බලවේගය දෙකඩ කැඩීම නොවේ කියන එක පැහැදිලිව අපි කියන්න ඕන. ඒකම තමයි අපිට අහන්න කැමති. පෞගී කාලේ විශාල මේ ප්‍රශ්නාර්ථයක් ආවා. විශේෂයෙන්ම අතිගරු කාඩිනල්තුමා ප්‍රමුඛ කණ්ඩායම ප්‍රමුඛ අය මේ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න මේ පරීක්ෂණ වල ස්වභාවය පිළිබඳව විනිවිදභාවය පිළිබඳව ලොකු අවුලක් තියෙනවා කියලා. ඒ නිසා අපි අහන්න කැමති අගමැතිතුමා අගමැති ධූරයේ ධර්ණ සමයේ තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. එතකොට එතුමා මේ පරීක්ෂණ අලුතින් ආරම්භ කරලා දඬුවම් ලබා දිය යුතු අය හොයාගෙන ඒ සමාජයේ අවබෝධයක් තියෙන කවුද මේක වැරදි කරුවෝ කියලා ඉවරලා කවුද මේවට උර දුන්නේ කියලා. එතකොට ඒ අයට දඬුවම් ලබා දෙන්න වර්තමාන අගමැතිතුමා සූදානම්ද කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම අපි කියන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා පෝට්ටුවේ ගට්ටියත් කොයි පැත්තේ වාඩි වුණාට ඊයේ බැසිල් රාජපක්ෂ මහත්තයා පෙන්නවා අගමැතිතුමාට ඕන විදියට වැඩ කරන්න දෙන්නේ නැහැ. එතුමාට ඕන විදියට පක්ෂයේ ආන්තරනේ තියෙන්නේ ඒ පැත්තේ කියලා. දැන් මංගාව තියෙනවා කතානායකතුමනි පත්‍රිකාවක්. දැන් මේ අගමැතිතුමාට ආණ්ඩු කරන්න වෙලා තියෙන්නේ කවුරු එක්කද? මහින්දානන්ද අලුත්ගමගේ කියනවා මට නිින්ද යන්නේ රනිල් හිරේ ගියේ දාටයි කියලා ඉවරලා. ඉතින් මෙන්න මේ ආයතනක තමයි ආණ්ඩු කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට මේ පාර්ලිමේන්තු මම ඉන්න වෙලාවකම මේ රෝහිත අපේගුණවර්ධන මැතිතුමා ගුවා රනිල්ට අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ කියලා. දැන් මේගොල්ලෝ එකට වැඩ කරන්නේ කටින්ද අදෝමුඛයෙන්ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමතියි මට නම් එක දෙයක් තමයි තේරෙන්නේ අගමැතිතුමාට මේ රට තුල මතුවලා තියෙන මේ ආණ්ඩුවට විරුද්ධව මතුවලා තියෙන අර්බුදයෙන් ඈතර වෙන්න එතුමාව පාලමක් කරගෙන මිනා මිසක එතුමට ඒ පාලම තරණය කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ කියන එක නම් අපිට පැහැදිලි. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන තව එක ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් අගමැතිතුමා විපක්ෂයේ ඉන්නකොට විවිධ අවස්ථාවලදී රටේ ආර්ථිකය සම්බන්ධව අපිත් එක්ක මේ කතා කරලා තියෙනවා. මොකද එතුමා අපේ හිටපු පක්ෂයේ නායකයා විදිහට අදහස් හුමාරු කරගෙන තියෙනවා. ඒ අනුව මම අදහන්න කැමතියි මේ අද මේ රට පත්වලා තියෙන ආර්ථික ප්‍රපාතකේ මූලික ඝාතකයෙක් තමයි හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා. ඔහුගේ උද්දච්චකම ඔහුගේ තකතිරුකම මත තමයි මේ සියල්ල සිද්ධ වුණේ. පෞගී දාවක අර්ෂද සිල්වා මැතිතුමත් හිටියා. කෝප් කමිටුවට ආපු වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කරපු ප්‍රකාශ අනුව සංවේදී දේවල් අපි කියන්න කැමති නැහැ. නමුත් මහ බැංකුවට අධිපතිවරයාට විවිධ අවස්ථාවලදී ලිඛිතව මේ එළඹෙමින් පවතින ආර්ථික අර්බුදය පිළිබඳ දැනුම් දුන්න වෙලාවේ එතුමා තුට්ටු දෙයකට මායින් නොකර කැබිනට් මණ්ඩලයත් නොමග යවුවා මේ අජිත් නිවාඩ් කබ්‍රාල්. එතකොට මේ රටේ ආර්ථිකය ඝාතනය කරන්න මේ කළු සල්ලි වලින් ඩොලර් මාෆියාව හදන්න මූලික වෙච්ච කබ්‍රාල්ට විරුද්ධව ඔබතුමා පරීක්ෂණ කරන්න ලෑස්තිද? ඔව්, වරදකරුවෙක් වුණොත් එහෙම ඔව් හිරේ දානවද කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. ඒ නිසා අවසන් කරන්න කලින් මේ විශේෂයෙන්ම කියන්න ඕන, දැන් මේ පොහොට්ටුවේ ඉන්න අය තමයි මේට අවුරුදු දෙකහමාරකට කලින් අපේ අගවැත්තුමාට විවිධ චෝදනා එල්ල කරේ. ඒතුමාට මේ රට පාලනය කරන්න බෑ, මහා බැංකුව කැඩුවා, රට පාවල දුන්නා, පාස්කුව වෙන්න ඉඩ දුන්නා කියලා චෝදනා නගලා තමයි බලයට ආවේ. මං අහන්න කැමතියි, අද ඒ චෝදනා වලින් එතුමා නිදහස් වෙලා තියෙනවද? එතුමා නිදහස් කරලා තියෙනවද? නිදහස් කරන සූදානම්ද? එහෙනම් මොන පදනමින්ද නිදහස් කරන්න කියන එකත් අපි පැහැදිලිවම කියන්න ඕන. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන, තව දේවල් ගොඩාක් තියෙනවා කතා කරන්න. නමුත් අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමා තනි පුද්ගලයෙක් විදියට මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවනම් ඒ සඳහා වූ සහයෝගය විපක්ෂයේ හැටියට කමිටු හරහා ලබා දෙන සූදානම්. හැබැයි ඒ වෙනුවෙන් ඩීල් දේශපාලනයේ යෙදෙන්න හෝ මේ රාජපක්ෂ පවුලේ හෝ ඒ ආණ්ඩුවේ හෝ රැකවලක් වෙන්න එතුමා උත්සාහ කරනවනම් ඒකට විරුද්ධව මහපාරට යන්න අපට සිද්ධ වෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕන.
මන්ත්‍රීතුමා ඇහුවා එතුමාලා මේ ඇයි මේ ආණ්ඩුවේ ඊයේ විශේෂයෙන්ම වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරේ කියලා නියෝජ කතා නැහැ. මම කිව්වා මම මේ කණ්ඩායම එකකටත් අයිති නැහැ, මං කණ්ඩායමක හිටියානම් මෙතෙන්ට ආවනම් මම වෙන එකක් කියනවා. ඒත් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා, අවුරුදු දෙකහමාරකින් පස්සේ මගේ එක යෝජනාව පිළිගත් එක කාන්තාවක් ඉදිරිපත් කරන්න. ඉතින් මට තව සුමාන දෙකක් දෙන්න මේ කට්ටිය තේව හදාගන්න. එතකොට හරිනේ මං දෙපැත්තම හදලා දෙන්න. මොකද්ද ඔබතුමා අහන්නේ? කියනවා මේ රට මේ විදේශ රටවලට කතා කරලා මේව එකතු කරන්න බැයි. මට මතක ඔබතුමා හැන්සාඩ් එකෙන් මන් දෙන්න ඕන තරම්. මෙතුමා කිව්වා මං තවන් එක්කෙනෙක් නෑ කියලා ලෝකේ අල්ලගෙන ලෝකේ එකට එන්න. නෑ ටිකක් ඉන්න, දැන් මම ඔබතුමාගේ එකට ඇහුවා. දැන් වාඩි වෙන්න. නෑ දැන් බලන්නකෝ. දැන් මන් තරම් හොඳා මම නිකන් මේ විශ්වකර්මයා වාගේ ගේන්න පුළුවන් කියලා කිව්වේ. දැන් මොනකටද ඊළඟට කියනවා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා නිදා ගන්න නැහැ කියලා මං හිතේ යනක. ඒකයි මිනි අරගන්න, මොකද මිනි පෑ 24 දැන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා අගමැතිතුමාද කිව්වා මං රට විකුණුවා කියලා, මං රට නැති කරා කියලා. ඒ කිව්ව 2018. ඉතින් 2020 ඔබතුමාත් කිව්වනේ ඒක මට විරුද්ධව. එක්සත් ඔබතුමාලා දෙන්න එකතු වෙලා මං හොඳද නැද්ද කියලා කියන්න. ඔබතුමාලා කියන හොඳ නැත්තම් ඔව් මේක ගමේ නෝ දෙන්න එක ගමේ ඉන්නේ. ඉතින් මම කියන්නේ මේකයි ගරු කතානායකතුමනි, මේක තියෙන වෙන කාරණයක් කතා කරන්න. මෙතෙන්ට ආයේ මට ගහන්න මේ ආණ්ඩුවට ආවා. මේ ආණ්ඩුව බේරන්න මට කවුරුත් බේරන්න මේතුමා බේරන්නත් වැඩක් නැහැ. කවුරුවත් බේරන්න වැඩක් නැහැ. නීතිය අනුව අපි ක්‍රියා කරන්න. ඒ නීති අනුව තියෙනවනම් ඕන එකක් අරගන්න. දැක්කනේ මම ඊයේ කිව්වන් පස්සේ මන්ත්‍රීරු දෙන්නෙක් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ගොඉතින් අපි විශේෂයෙන්ම අහන්නේ ඔබතුමා ගන්න පරණ දේශපාලනේනේ, වෙන එකක් නෙමෙයිනේ. ඔබතුමාට ඕනේ මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ මං ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න. ඕක ඩිජුව කියමුකෝ. මං ආවේ රාජපක්ෂලා ආරක්ෂා, මං ආවේ රට රාජපක්ෂලා ඒගොල්ලේ බයව බලා ගන්න ඕනේ. මම ආවේ රට ආවේ කරන්න. මං ඒ ගැන කියන්නම්. මං හර්ෂා ඩිසිල්වා මන්තුමාට කිව්වා ඊළඟ සතියේ මං ආර්ථික සැලැස්ම දෙන්න ඕන එකක් විවාද කරන්න ඊට ඉස්සෙල්ලා ඇවිල්ලා කරුණු හැල. ඊට වඩා විනිවිදභාවයක් මට පෙන්වන්න බෑ. අපේ දේශපාලන වැඩසටහන කුමක්ද කියලා කියන්න. ඉතින් මම කියන්නේ මේ ගෝල් ෆේස් පිට්ටනිය ඉන්න ගෝටා ගෝගමේ තරුණයන්ට එපා වෙලා තියෙන මේවා සම්ප්‍රදායික දේශපාලන. කරුණා කළ හැදිලා එන්න. අපි ඔක්කොම වෙනස් වෙමු. අපි ඔක්කොම වැඩිකරුවෝ. අපි ඔක්කොම එමු. ඉතින් මීට වඩා කතා කරන්නේ නැතුව වෙන එකකට කතා කරන්න දෙමු.
හරි. ඔව්. ගෝමිසුදී උත්තර දෙන්න ආයි අවස්ථාවක් ගන්න. දැන් එතුමත් නැහනේ. මට මේ රාසමාණික මන්තුමාගේ ප්‍රශ්න අහන්න.
Honorable Prime Minister was just walking out of the house, so I want to raise an urgent matter right now that is happening in Batticloe. Sir, as you are aware, commemoration of the people who were killed at Mullivaykal is happening throughout the country. And the commemoration of the people who were killed in Mullivaykal is happening in Goldface in Ghotagogam as well right now. So unfortunately in Batiklo, where around 600 people, relatives of the loved ones who were killed in Mullivaykal, have gathered in Batiklo right now, sir. And you have said that peaceful commemoration is allowed as long as there is no evidence for any proscribed organization. So right now in Batiklo there are around 600 people who are trying to commemorate the loved ones who were killed in the last stages of the war, and the Batiklo headquarters inspector has come there to disrupt proceedings, and he has asked to remove the banners that were there, and these banners have nothing related to any proscribed organization. So the Honorable Prime Minister guaranteed that there will be room for peaceful commemoration. So I'd like unfortunately the Honorable Prime Minister has walked out. I'd like the Honorable Prime Minister to intervene in this matter to allow this peaceful commemoration to happen, because it could lead to unnecessary situation otherwise. Thank you.
Thank you. ඔව් මරික්කර් මන්තුමගේ ප්‍රශ්න රීති ප්‍රශ්නයක ඉන්නේ.
අර කතානායකතුමනේ ගරු අගමැතිතුමා කිව්වා හරිද අපි එතුමාට චෝදනා කරලා එතුමා ඩීල් දාශ දේශපාලනය කරපු නිසා තමයි අපි පෙරදුනේ. එතුමාට ආර්ථික වශයෙන් හැකියාවක් තියෙනවා කියලා 2015 අපි පිළිගත්තා. අපි කිව්වා පෙනී හිටියා අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න එපා කිව්වා. බලෙන් ගෙනාවා. බලෙන් ගෙනල්ලා එතුමා කරපු වැඩපිළිවෙල හරහා තමයි ලංකා පැරණිම පක්ෂය කුඩුපට්ටම් වෙලා එතුමා තවදුරටත් ඔප්පු කරනවා ඩීල් දේශ.
බන්දුළු මොනවදද මෙතුමා කතා කරන්නේ?
ගරු
ඔව් කියන්නේ
ගරු කතානායකතුමනි
මේ ස්ථාවර නියෝග හදලා තියෙන්නේ මුතුමාගේ ප්‍රධානත්වයේ තුල ඒ වගේ අවසර අනුව කතා කරන්න. අපි දැක්කා දැන් අයිති ආරෝපණයක් මන්ත්‍රීවරයෙක්ට කරාම ඒ සඳහා ස්ථාවර නියෝග තියෙනවා. ඒ අයිති ආරෝපණය නිවැරදි කරගෙන ඒක සඳහා තමයි දැන් මම ඉන්නේ 91 යටතේ. දැන් අපිට ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයා කවුරු රකින්නෝ කියාට බබා වඩාගෙන දැන් යනවා. හැබැයි බබත් එක්ක අගමැතිතුමා වැටේද නැද්ද කියලා අරුබුදේ තියෙනවා. අර කතාවක් තියෙනවා ලැජ්ජ නැති කම මහමුදල් කමලට වඩා ලොකුයි කියලා. නිසා ඒ හිරිකිතයක් නැතුව එතුමා එතනේ වැඩේ කරන්න ප්‍රශ්නයක් නෑ.
පීඩි ප්‍රශ්නයක් නෑ. බඳුළු නෝදේ එතුමා කතා කරන්නේ.
ගරු කතානායකතුමනි, අද අපේ රටේ ඓතිහාසික දිනයක්. මක්නිසාදයක් පුරා දශක තුනක්, මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක්, මහ පොළොවෙන් තුනෙන් එකක් වෙනම රටක් ලෙස වෙන්කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් නිරර්ථක යුද්ධයේ තිබිලා මේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සියලු ජන කොටස් වලට කැමැති තැනක ජීවත් වෙන්න හා ජීවනෝපාය සලසගන්න අයිතිය ලබා දෙමින් එදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ රට නිදහස් කර ගැනීමේ සටනට උර දීපු රණවිරුවන් ඇතුළු ඒ වෙනුවෙන් පරිත්‍යාග කළ සියලු දෙනාට අපේ ගෞරවය ප්‍රණාමය පුද කරමින් මේ ගරු සභාවේදී අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අද වඩවිට ලංකා ඉතිහාසයේ නිදහසින් පසු මම දන්න ආකාරයට ලෝක ඉතිහාසයේ උත්තරීතර සභාව ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් ම්ලේක්ක ලෙස ඝාතනය කළා. ඒ ගරු සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 80ක් පමණ පිරිසකගේ උන් සිටි තැන් ඇඳිවත ගෙවල් දොරවල් සියල්ල අහිමි කළා. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී මහා ඛේද වාචකයේ ලෝක ඉතිහාසයටත් වාර්තාවක් ලෙස තමයි මම දකින්නේ. අපි ලෝකේ පාර්ලිමේන්තු සංගම්වල අන්තර් පාර්ලිමේන්තු සංගමේ IPU ඊළඟට කොමන්වෙල්ත් පාර්ලිමේන්ට් යූනියන් එක CPU SAC පාර්ලිමේන්තු සම්මේලනයේ අනාදිය මේ ලෝකේ රටවල්වල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පවතින රටවල්වල ගරු මන්ත්‍රීවරුන්ට තිබෙන මහජන නියෝජිතයන්ට තිබෙන අයිතිවාසිකම් ඔවුන්ගේ යුතුකම් වගකීම් වරප්‍රසාද සම්බන්ධයෙන් පෙනී සිටිනවා. මං ගරු කතානායක තුමාගෙන් ප්‍රථමයෙන් ඉල්ලා සිටින්න කැමැති මෙවැනි ඛේද වාචකයක් එක දිනක් තුල 9 වෙනිදා කෙටි කාල පරිච්ඡේදයක් තුලදී මේ ගරු සභාව නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් මහමග ගමන් කරමින් සිටියදී ඉතාම තිරස්තීන ලෙස අර පකිස්ථානයේ සියල්කොට්ටොල අපේ එක කළමනාකරුවෙක් ඝාතනය කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස මුළු ලෝකෙම හෙලා දැක්කා. මේ මන්ත්‍රීතුමයි ඔහුගේ ආරක්ෂකයයි ඝාතනය කළේ ඊටත් වඩා අන්ත කුරිරු වද වේදනා දහසක් දීලා තමන්ගේ අඳිවත ගලවලා මහාපාරේ නිර්වස්ත්‍ර කළා දාලා ඉවරලා ඇදගෙන ඇවිල්ලා මේ මේ මෙහෙම ඛේදවාචකයක් කරලා මේ මීට පෙරත් අපේ රටේ මන්ත්‍රීවරු ඝාතනය කළා තියෙනවා. නමුත් මේ තරම්ම වද දීලා මිනිස්සෙකුට මිනිස් ජීවිතේ හැම මිනිහෙක්ම මැරෙන මිනිස්සු ලෙස සෑම මිනිස්සෙකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුයි කියලා විශ්වාස කරනවා නම් අපි අපේ සහෝදර මේ ගරු සභාව නියෝජනය කරපු එවැනි මන්ත්‍රීවරයෙක් එවැනි ම්ලේච්ඡාකාරයට ඝාතනය කළාම මේ පිළිබඳ අර කම්මලක කලමනාකරුවෙක් මේ ලෙසින් ඝාතනය වූ අවස්ථාවේදී එවකට පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉබ්‍රාහිම් ඛාන් මැතිතුමා විශේෂ කොමිසමක් දාලා පත් කරලා නඩු අහලා විභාග කරලා ඒ සඳහා මේ සම්බන්ධ වූ අයට ලංකාවට ගෙවන්න පුළුවන් සියලු වන්දි ගෙවලා තුන් දෙනෙක් එල්ලුංගස් යැවීමේ කාර්යභාරය ඉෂ්ට කළා. මහජන නියෝජිතේ අහිංසක මහජන නියෝජිතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ ගරු සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඉතාම මානුෂික ලෙස කතා බහ කරමින් ඔහුගේ ප්‍රදේශයේ ජනතාවට පළවෙනි වතාවට තේරිලාපත් වෙච්ච මන්ත්‍රීවරයෙක් ලෙස සේවයක් කරන්න උනන්දු වෙච්ච මන්ත්‍රීවරයෙක් පාරේදී මෙලෙසින් ඝාතනය කරපු ඉතිහාසයේ පළවෙනි අවස්ථාව. ඊළඟට දෙවනුව මේ කිසිම මේ ත්‍රස්තවාදී ක්‍රියාවකට ප්‍රචණ්ඩත්වයට ජීවිත කාලයේදී සම්බන්ධ නූන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන්ගේ පරම්පරාවෙන් උරුම කරගත්ත දේපළ තමන්ගේ පමණක් නෙමෙයි තමන්ගේ ඥාතීන්ගේ දේපළ සියල්ලත් ගිනිබත් කළා විනාශ කළාම ග්‍රාමීණ ලෝකයේ අමාත්‍යතුමා දීර්ඝ කාලයක් මේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජනයා වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වෙච්ච මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරේ ඔහුගේ නිවාස පමණක් දා අලු කළා පමණක් නෙමෙයි ඔහුට අද තමන්ට ඇඳගෙන ඉන්න තිබෙන එකම වස්ත්‍රයවත් අඳින්න තමන්ගේ ගේ තුලින් හොයාගන්න බැරි තත්ත්වයට පත් කළා. ඔහුගේ සහෝදරයා ඔහුගේ සහෝදරිය කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති නිරාවුද අවිංසක මිනිස්සු තමන්ගේ ගේ ඇතුළේ ඉන්නකොට තමන්ගේ පාරම්පරික සියලු උරුමයන් දාලු කළා දාපුවාම ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් මොන අයටද කියන එක පිළිබඳ අපි තමුන්නාන්සේලා බරපතල ලෙස කල්පනා කරන්න වෙනවා. අපේ රටේ අධිරාජ්‍ය විරෝධී අරගලේ පිරිප් ගුණවාදන මැතිතුමාලා මේ රට වෙනුවෙන් ජාතික වීරයන් විදිහට ඉස්ස කරපු කාර්යභාරයට කෘතවේදීත්වය දක්වන්නේ මේ ගරු සභාවේ 1983 ඉඳන් දීර්ඝ කාලයක් සේවය කරපු දිනේෂ් ගුණවාදන මැතිතුමාගේ නිවස විනාශ කරන්නේ මොන හේතුවකටද කියලා වෙල කාටද කියන්න පුළුවන්. අද මේ ගරු මන්ත්‍රීතුමන්ලට තමන්ට ඉන්න ගයක් නැහැ. තමන්ට පදිංචි වෙලා ඉන්න තැනක් නැහැ. තමන්ගේ දරුවන්ට කියවන්න පොත්පත් නැහැ. තමන්ගේ භාර්යාවන් දරුවන් ඇතුළු සියලු දෙනා සීසීකඩ තැන තැන ජීවත් වෙන්නේ. එතකොට ඔවුන්ගේ සමහර වෙලාවට දරුවන්ගේ උපෙන්න සහතිකේ නැහැ. ඊළඟට මේ ඔවුන්ගේ ගමන් බලපත්‍රේ නැහැ. පුරවැසි හැඳුනුම්පත නැහැ. ඊළඟට ඒ දරුවන්ට පාසලට ඇතුළු කරන්න අදාළ වෙන ලියකියවිල්ලක් නැහැ. සියල්ල දාලු කළාට පස්සේ මේ මෙවැනි මහා ජාතික ව්‍යසනයක් සඳහා මේ සඳහා අනුබල දීපු උල්පන්දන් දීපු උඩගෙඩි දීපු එවැනි මානසික තත්ත්වයක් හදපු ප්‍රචණ්ඩත්වයේ සඳහා පොළඹවනු ලැබූ සියලු දෙනා වග උත්තර කරුවන් බවට පත් වෙලා තියෙන වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පිට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරේ පළාත් ප්‍රාදේශ සභාවේ ඡන්දයෙන් පත් වෙච්ච ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඊළඟට ප්‍රාදේශ සභාවල ගරු මන්ත්‍රීතුමන්ලා එයා ප්‍රාදේශ සභාව තුළ කටයුතු කරන ඉන්න අපේ පහළ මට්ටමේ දේශපාලන නියෝජිතයන් හැම පක්ෂයකම මන්ත්‍රීවරු ඉන්නවා ජනයා වෙනුවෙන් තමයි ඒ පත් කරලා තියෙන්නේ. ඒ මන්ත්‍රීවරු දහස් ගණනකගේ නිවාස පුච්චලා අලු කරලා දාලා තියෙනවා. ඒ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගේ ගෙවල් ගිනික බත් කරලා තියෙනවා ගෙවල් වලට ගහලා තියෙනවා දරුවන්ට ගහලා තියෙනවා උන් ඔවුන්ට උන් හිටි තැන් නැති කරලා තියෙනවා ඒ අපිට පල්ලෙය මට්ටමේ දේශපාලනඥයෝ ඒ කිසි දෙයක් නැති මේ කිසිවකට සම්බන්ධ නූන ව්‍යාපාරික ආයතන තමන්ගේ වාහන 10ක් 15ක් එකට කඩ සාප්පු ව්‍යාපාර සංචාරක හෝටල් මේවා සියල්ලම පැය ගාණක් ඇතුළතදී ඔබතුමන්ලා කල්පනා කරන්න මෙවැනි විනාශයක් පැය ගාණක් ඇතුළත එක් දිනක් තුල ලංකා ඉතිහාසයේ කවදාක්වත් සිද්ධ වෙලා නැහැ මේක අපි පාර්ලිමේන්තුවක් වශයෙන් මහජන නියෝජිතය වශයෙන් ඔබතුමන්ලා හෘදේ සාක්ෂියට තට්ටු කරලා අහන්න තමන් අයිති ජාතිය තමන් අදහන ආගම තමන් දරන දේශපාලන මතය වෙනස් එකක් නිසා ඒ තමන් පදිංචිව ඉන්න පුද්ගලික නිවාසයේ ඉදිරිපිටට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඒ ගෙදරට ඇවිල්ලා පැනලා ඉවෙල්ලා ගහන්න පුළුවන් නම් මරන්න පුළුවන් නම් ගිනි තියන්න පුළුවන් නම් තර්ජනය කරන්න පුළුවන් නම් එතකොට මේ සමාජයේ කොහොමද කවදා හරි දවසක පවත්වාගෙන යන්නේ මේ ගරු සභාව ඒ කල්පනා කළ යුතු වෙන්නේ මගේ ගෙදරට අල්ලපු ගෙදරේ ඉන්න මිනිස්සයා දෙමළ මිනිස්සෙක් නම් මුස්ලිම් මිනිස්සෙක් නම් ඔහු දරන ආගම හෝ ඔහුගේ මතය මම විශ්වාස කරන්නේ නැත්තම් ඒ ගෙදරට ඇවිල්ලා ගිනි තිබ්බොත් ඒ ගෙදර කුඩුපට්ටම් කළොත් ඊළඟ ගෙදර ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ හරි ජනතා විමුක්ති පෙරමුණේ හරි අයෙක් නම් ඔහු දරන දේශපාලන මතය නිසා ඔහුගේ ගේ විනාශ කරනවා නම් ඒ විනාශ කරන අවස්ථාවේදී මේ රටේ නීතිය හා සාමය රකින්න ඉන්න පොලිසිය සද්ද නොකර ඉන්නවා නම් ඒ හමුදාව ඇවිල්ලිවෙලා බහැලා එන්නේ නැත්තම් ගිනි නිවන හමුදාව ගින්න නිවන්නේ එන්නේ නැත්තම් මේ රට කොහාටද ගිහිල්ලා තියෙන්නේ කියන එක පිළිබඳ ඔබතුමාලා කල්පනා කරන්නේ නැද්ද සෑම මිනිසෙකුටම තමන්ගේ නිවස තමයි පැල්පතක් උනත් මහ මන්දිරයක් උනත් ඒ මිනිස්යාට තියෙන මුළු සංස්කෘතිය තියෙන්නේ ගේ ඇතුලේ තමන්ගේ කුටුම්බයේ අමුදරුවෝ එක්ක කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ බයෙන් සැකෙන්තරව රැට නිදාගන්නේ ඒ නිවස තුල ජීවත් වෙන්න තියෙන සුද්ධ වූ අයිතිය නිසා අපි ගරු සභාවක් වශයෙන් මේ නැවත කවදාක්වත් මේ මහ පොළවේ ඇති නොවෙන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් නීතියක් දාන්න ඕනේ මේ පාර්ලිමේන්තු ඕනෑම මිනිස්සෙකුට තමන් කුමන ජාතියකට ආගමකට කුලයකට අයිති වුණත් තමන්ගේ නිවස තුල නිදාසේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරන වගන්තියක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතුයි කියලා වෙලා මම යෝජනා කරන්න කැමති වෙනවා මොකද එහෙම නැති වුණොත් දැන් ගෙදරට ආපුවාම ඒ ගෙදර ඉන්න අය හොඳටම පොලිසිය පෙනිපෙනී දන්නවනම් මේ ගෙට ගිනි තියනවා කියලා ඒ පොලිසිය රාජකාරී කරන්නේ නැත්නම් පොලිස් ප්‍රතිතුමා ඇතුළු ඒ සඳහා අන නුදුන්න සියලු අය මේ රටේ නිරාවුද අවිහිංසක මිනිස්සුන්ගේ මේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති කාන්තාවන්ගේ මේ අම්මාවරුන්ගේ දරුවන්ගේ ජීවිත විනාශ කරන්නකම් බලාගෙන ඉඳලා අඩුගානේ අහසට බෙදිලක්වත් තිබෙන්නේ නැති පොලිසියක් තියෙනවනම් ඒක ඉවර වෙලා යනකොට මේවැනි අපරාධයන් මිනිමරුම වලට පසුව තියෙන විශාලම අපරාධය ලෙස අපේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා එහෙම
පිළිගන්නේ
ගෙවල් ගිනි තැබීම ගෙවල් ගිනි තැබීමේ අපරාධයට අපරාධය කළා සැකකරු ඔක්කොම නිදා අපදෙනවනම් මේ අධිකරණ පද්ධතිය තුළ අපි මේ නීතිය හදන තැන විවස්ථා දායකය මේ හදලා දෙන නීතිය පසිඳලන තැන අධිකරණයේ විසින් මේ මහා අපරාධ මේ ලෝකයේ හෙල්ලෙන අපරාධ මුළු ලෝකයේ ගරු ඔබතුමා අපි වෙනුවෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට කියන්න මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා යුරෝපා පාර්ලිමේන්තු සංගමයට කියන්න ලෝකේ කවදක්වත් මෙහෙම වෙලා නැහැ එක දවසක් තුල එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මරලා 80කගේ ගෙවල් ගිනිපත් කරලා උන් හිටි තැන් නැති කරලා තියෙනවා නම් ලෝකයේ මෙවැන්නක් සිද්ධ වෙලා තියෙන පළවෙනි රට මේක මේක අන්තර් පාර්ලිමේන්තු සංගමයට කියන්න යුරෝපා පාර්ලිමේන්තු සංගමයට කියන්න මුළු ලෝකෙම ඉන්න මහජන නියෝජිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙන්න මගේගේ ගිනි තිබ්බා ගරු කතානායකතුමනි මම ගින්නෙන් පස්සේ කල්පනා කරනවා මම මොකද්ද මේ රටට කරලා තියෙන අපරාධයක් කරලා තියෙනවද මම උගුරට ලේරා දැන්නකම් මේස් බැදීමට දාඩිය උරනකම් ලක්ෂ 3කට වඩා වැඩි මිනිසුන්ට මගේ බුද්ධිය බෙදලා දීලා තියෙනවා අපි මේ රටට ගෞරවයක් වෙන ලෙස හැසිරලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපාරන්නේ මාත්‍රි බෙල්ලු මන්ත්‍රී වැටුපාපි අපි වෙනින් අපි අරමුදලට බැර කළා තියෙනවා අපේ අම්මා සමාජ සත්කාර කරමුදලට වැර කළා තියෙනවා. මගේ සංසාර ගමනේ කිසි දවසක මම ඇමති නිල නිවසක ජීවත් වෙලා නැහැ. මං හැමදාම ඉඳලා තියෙන්නේ මම හදාගත්ත ගේ තුල. දිනේෂ් ගුණවන්දර ඇමතිතුමා සාක්ෂි දරනවා. අපි මේ රටට ගෞරවයක් ගෙනල්ලා දීලා තියෙනවා. 13 වෙනි පසුගිය සම්මාන උළෙලිදී ලෝකේ ආසියාවේ හොඳම චිත්‍රපටිය ද නිවුස් පේපර් හදපු නිෂ්පාදකය විදිහට මට ඩොලර් ටැග්ගක් හම්බ වුණා. අපි රටට ගෞරවයක් ගෙනහල්ලා දීලා තියෙනවා. අපි රටේ දේශපාලන ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරන් මේ රටේ නිරායුධ අවිස්සක දරුවෝ අනාගතයේ වෙනුවෙන් ඔවුන් ඇති කරන් ඇමතිවරු වශයෙන් රටේ මහින්ද රාජපක්ෂ යුගයේදී අධ්‍යාපනය වෙනස් කළා. තාක්ෂණ විෂය ධාරාව ඇති කළා. තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ, ජෛව පද්ධති තාක්ෂණ වගේ විෂය ධාරා ඇති කළා. මේ අනාගතය නිර්මාණය කරන්න කටයුතු කරපු දරුවෝ වෙනුවෙන් මගේ ගෙදර තියෙන මුදලින් ලක්ෂ 100ක් දීලා ප්‍රඥාබන්දු ශිෂ්‍යත් අරමුදල කියලා අරමුදලක් හදලා අද ලක්ෂ 333ක් ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. මේ දරුවන්ට මේ ශිෂ්‍යත්ව ලබා දෙන්න දිලිඳු දරුවන්ට පුද්ගලිකව අපේ තියෙන දේ පරිත්‍යාග කළා. අපි හැම දවසෙම අවුරුදු ගණනක් ආදායම් බදු කියලා ආදායම් බදු මේ මොනවාද රිසිට්පත් මට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ගරු සභාවට බදු කෙවන අය විදියට අපි රටට නැති මිනිස්සු විදියට රටට මොනවා හරි එකතු කරන්න හදපු මිනිස්සු. ඒක නිසා මේම කිසිම ඇගීමක් තක්සේරුවක් නැතුව මම එක දෙයක් ගැන ස්තුතිවන්ත වෙනවා. චූටි මල්ලිලට මම පොත්පත් 51ක් ඉතර ලියලා තියෙනවා. මගේ ගෙදර වටිනා පුස්තකාලයක් තියෙනවා. පුස්තකාලයට ගිනි නොතිබ එක ගැන මම මගේ ගෞරවය හා ස්තුතිය ඔවුන්ට පුද කරනවා. මොකද ඔවුන්ගේම විශ්වවිද්‍යාලයට තමයි මම මේ පුස්තකාලේ මම නැති වෙච්ච දවසට පරිත්‍යාග කරන්නේ ජයවර්ධනපුර අපේ විශ්වවිද්‍යාලයට. ඒක නිසා මම චූටි මල්ලිලට සතුටු වෙනවා. අනිත් මල්ලිලට පාවිච්චි කරන්නේ පොත්තික ඉතිරි කිරීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මට පිට්ටුවට ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවා ලොකු පුතා එංගලන්තේ අවුරුදු 7ක් ඉඳලා ඔහු උපාධිය පශ්චාත් උපාධිය කළා. මේ රටට ඇවිල්ලා මේ රටේ මොනව හරි කරන්න ඕනේ කියලා වසවිස නැති ඒවා හදන්න කියලා වෙලා පොළොන්නරුව පැත්තේ අක්කර 50ක් ඉල්ලගෙන රජයේ ඒකේ වසවිස නැති දේවල් වවමින් ඉන්න දරුවේ මේ ඒ කෘෂිකර්මය කරලා දැන් ඔහු ඇවිල්ලි වෙලා කිසිම දේශපාලනයක් මගේ දරුවෝ කවුරුවත් කරන්නේ නැහැ. මේ ජරා ජීර්ණ දේශපාලනයට ඉගෙන ගත්ත දරුවෙක් කවදාක්වත් එවන්න බැරි ප්‍රමාණයට මේක වැටිලා එහෙම කළා තියෙද්දි ඒ දරුවාගේ බිරිඳ පවත්තකට යනවා ඩේකියා සෙන්ටර් එකක් හා මොන්ටිසෝරියා ඊට එහා පැත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සුසුසුකම් ලබලා ඇවිල්ලා ඒ රටේ පුරවැසිකම තියෙන ළමයේ ඒකට ගිනි තියන්නේ ඇයි ඒ දරුවන්ට ඒ දරුවෝ දෙමව්පියෝ කරන දෙයට දරුවෝ අපි කරන දේශපාලන නිසා මේ දරුවෝ සියලු දෙනාට වන්දි ගෙවන්න වෙලා මේ ගරු මන්ත්‍රීතුමන්ලගේ දරුවෝ අද ඒ මගේ ලොකු පුතාගේ චූටි දුවෙක් ඉන්නවා මේ ගිනි තියන ගහන එක දැන්නා අද වෙනකන් ඒ ගෙදරට යන්න බෑ කියලා ඒ දරුවා අවුරුදු 4ක දරුවේ ඒ ගෙදරට ඇතුල් වෙන්න බෑ කියන දරුවා බය වෙනවා රැට මෙහෙම නම් මේ රට අනාගතයේ ඔබතුමන්ලටත් දරුවෝ ඉන්නවා. මේ රටේ අපි පුරා දශක 3ක් යකඩ ගැටෙන අමීරි සද්දය අහලා තියෙනවා. උණ්ඩේ අමීරි සුවඳ අපි දැකලා තියෙනවා. දුක වේදනාව මර ලතෝනිය දැකලා තියෙනවා. මේම ගිනි ගන්නකොට සන්තෝෂ වෙන මිනිස්සු, මරා දානකොට සන්තෝෂ වෙන මිනිස්සු, කෙලෙයි ගුණයක් නැති මිනිස්සු මේ ඔව් අපි ජීවිත නැති කරන්න නෙමෙයි ජීවිත බේරන්න උදව් කරපු අය. මට මතකයි 1980 තුල මහා භීෂණයේ යටතේ ලක්ෂ ගණන් මැරෙනකොට රංජන් විජේරත්න ඇමතිතුමා ආරක්ෂක ඇමති ලෙස ඉන්නකොට මහින්ද රාජපක්ෂ ඇමතිතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා අපි විපක්ෂයේ ඉඳලා මේ හැම මනුස්ස ජීවිතයක්ම බේරා ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් උපරිම දේවල් අපි මේ පාර්ලිමේන්තුව තුලත් ඉම්පිටත් කරලා තියෙනවා. සෑම මනුස්සයෙක්ට උනත් ගෞරවාන්විත මරණයක් හිමි වෙන්න ඕනේ කියන චේතනාව යටතේ මේ රටේ තරුණයෝ දාස් ගානම් මරණයක බේරා ගැනීම සඳහා අපි කටයුතු කරලා තියෙන එදා විපක්ෂයේ වාසී. ඒ වගේම මම එදා හිටපු ආරක්ෂක ඇමති රංජන් විජේරත්න මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කිසිම මන්ත්‍රීවරයෙකුට යම් කිසි ත්‍රස්තවාදී හෝ තර්ජනයක් ගර්ජනයක් වෙනවනම් ඒ සියලුම අවස්ථාවලදී එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කරන්නට අසාමාන්‍ය කැපවීමකින් මැදිහත් වුණා. දිවංගත රංජන් විජයරත්න මැතිතුමා. එතුමා මේ මහජන නියෝජිතයාගේ වටිනාකම තක්සේරු කරලා ඒ තක්සේරු කරමු නියෝජිතයන්ටත් එලෙසින් බැරි නම් කොහොමද රටක් ගෙනියන්නේ කියන එක තැනේදී රංජන් විජයරත්න ඇතුළු ආණ්ඩුව මේ ගරු සභාවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් උපරිම දේ කළා. නමුත් අවාසනාවකට අපේ රජයේ යටතේ අපේ ත්‍රිවිධ හමුදාවටත් අපේ පොලිසියටත් මේ උත්තරීතර සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ජීවිතාදීපල ආරක්ෂා කරන්න බැරි වුණේ ඇයි කියන එක පිළිබඳ මේ ගරු මන්ත්‍රීතුමා යෝජනා කරපු තේරීංකාරක සභාවේදී පුළුල් පරීක්ෂණයක් කළ යුතු වෙනවා. ඒ නිසා මේ තේරීංකාරක සභාවේදී මෙවන් විපතක් ඛේදවාතකයක් නොවන වැඩපිළිවෙලක් අපි සකස් කරගත යුතු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් යුරෝ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයටත් මේ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළා. මේ ලෝකේ රටවල් වලත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ට බයෙන් හා සැකෙන් තොරව තමන්ගේ මතය කියන අයිතිය තහවුරු කරන්න ඔබතුමා කතානායකතුමා ලෙස මැදිහත් වෙන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන කීපෙම සමාප්ත කරනවා.
ඔව් සභාපතිතුමා විපක්ෂ නායකතුමා කතා කරන්න. ඔව් හරිම ෆ්‍රෙන්ඩ්
අර කතා කරන්නද කතාවක් නෑ. නමුත් මං බොහොම සංවේදී වෙනවා බන්දුල ගුණවර්ධන අපි එතුමත් එක්ක දේශපාලනේ විරුද්ධ මතයක හිටියත් එතුමා මේ රටේ දරුවන්ට විශාල වශයෙන් උගන්ලා තිනවා. මමත් පන්තියෙත් තියෙනවා කාලෙක. හැබැයි ඒ වගේම ගාමින් ලොග්ගේ මැතිතුමා ගැන කියන්නට ඕනේ. මගේ කසාදේ රත්සංකරෙත් එතුමා වීජෙම ලොකු බණ්ඩාර මැතිතුමත් එක්ක මගේ පියාගේ හොඳම යාළුවෙක්. මම දන්න විදිහට එතුමාට අඳින්න ටී ෂර්ට් එකක්වත් ඉතුරු වුණේ නෑ. මම හිතනවා මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ විශේෂයෙන්ම මේ වෙච්ච විනාශය මම නම් කිසි විදිහකින් අනුමත කරන්නේ නැහැ. පුංචි සිද්ධියක් වුණත් ඒක දේශපාලන පරිගිනීමක් ඇරෙට එතනට ගෝල්පේසේර ගිය නැති මන්ත්‍රීවරුන්ගේ වලටත් ගිනි ගැහුණා. අර මන්ත්‍රීවරයව අර ඔබතුමා කියූපු දෙන මෙලෙච්ච විදිහට ඝාතනය කිරීම වුණා නම් මේ රටේ නැවත වතාවක් විශාල වෛරයක් පැතිරෙන්නට පුළුවන් ඉඩක් තියෙනවා. නිසා අපි ඔක්කොමගේ යුතුකම කියලා මම විශ්වාස කරනවා ඔබතුමාලා වුණත් නැවත වතාවක් මේ තියෙන දුක වේදනාව වෛරයකට පෙරළුනොත් මේ රටේ නැවත වතාවක් ලේ විලක් වෙයි කියන අදහස් දෙන නිසා අපි මේකෙදි එකතු වෙමු. මම හිතනවා අපි මේකේ බෙදෙන්න උනේ උමනාවක් නැහැ. අපේ මන්ත්‍රීවරයෙකුත් විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ගේ ගිනිග තිබ්බා. තුමා පාර්ලිමේන්තුවෙත් නැහැ. ඒ නිසා මේක තනිකර දේශපාලන අරමුණු තකා වෙච්ච දෙයක්. මම රටෙන් ඔබතුමාලා වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ දුක විශේෂයෙන්ම දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට වෙච්ච දේ ගැන. ඒ නිසා අපි තවත් වෛරයකට යන්නේ නැතුව මේක සම්බන්ධයෙන් මම හිතනවා තාමත් ඉක්මනින් මේ ගෝල්ෆේස් අරගලියත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් අතර සම්බන්ධයක් ඇති කරලා මේ තියෙන විනාශය නැවත තවක් නොවෙන්නට කටයුතු කරමු කියන ඉල්ලීම කරන බොහොම ස්තුතියි කතා නැතුමා.